සෝවාන් වීම සෝවාන් හංග පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඉතින් හොඳයි ඒක දැනගන්න එක. සත්පුරුෂ සංසේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ ධර්මාන් ධර්ම ප්‍රතිපත්තිය කියලා මේ හතරක් විග්‍රහ කරනවා. සෝතාපන්න වීමට අවශ්‍ය කරන කාරණා හතරක්. ඒ සත්පුරුෂ සංසේවනේ ඒක තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය කිව්වේ. කල්‍යාණ මිත්‍ර කියන්නේ ලෝකේ නිකන් හිත මිත්‍ර නෙමෙයි. කල්‍යාණ කියන වදනේ අර්ථය දකින්න ඕන. කල්ය කියන්නේ කළු පාටට. කල්ය න කියන්නේ නසන. කළු නසන අර්ථයෙන් කල්ය කියනවා. කල්‍යාණ කියන. කළු කියලා මේ ආර්ය විනයේ පෙන්නන්නේ පාප ධර්ම වලට. කල්ලං කල්ල විපාකං. කළු තහ කළු විපාක. දස අකුසලේම කළු. දස කුසලේ සුදු. මේ කළු සුදු හොරා ගන්න ඕනේ ආර්ය විනය. මේක තමයි මම කිව්වේ පෙර නොඇසු විරෝ ධර්මයක් මේ ආර්ය විනයේ තියෙන්නේ. කළු පාට සුදු පාට කියන්නේ මොකද්ද කියලා අහපුවාම ලෝකෙ ඉතින් කළු පාට කියတာ මොන හරි කළු දෙයක් වෙන්නයි පාටක් වෙන්නයි. සුදු පාට කියတာ සුදු පාට දෙයක් වෙන්නයි. මෙන්න මේවා අපි කළු සුදු කියන්නේ. ඒ ලෝකේ කතාව. ආර්ය විනයේ කළු සුදු කියන්නේ ඔකර නෙමෙයි. ගැඹුරු අර්ථයක් තියෙනවා. දස අකුසල් කළුයි. හැබැයි දස අකුසල් මොන පාට දැහුවොත් එහෙම ලෝකෙ කොහොමද ඒක පාටක් දෙන්නේ? මිනි වර්ණේ මොන පාටද? හොරකම් කරන එක මොන පාටද? කාමිත්‍යාචාරය ඇතුලේ මොන පාටද කිව්වොත් මොකද්ද මේ අහන්නේ? විසුදුමල කියලා. පාට જાතිය පාට තියෙන දව ගැකව කියන්නේ. අන්නේ පාටක් දෙන්න බැරි. පාට කරන්න පුළුවන් ධර්ම වස්තුවක් නොවන. යම් ඉතින් මනසේ හටගන්න නීච ගති ලක්ෂණ එහෙම තියෙනවා. ඔන්න ඔහට ආරෙවිනේ කළු පාට ආවල් ආරෝපණය කරලා තියෙනවා. ඒවා කළුයි. ඒවා ලක්ෂණයක් තියෙනවා නිස්පාදනයත් එකකින් කළු අඳුරක්. නිපදවන මනස ප්‍රභාසර නෑ, පැහැදිලි නෑ, පිරිසිදු නෑ, ආලෝක නෑ, අඳුරු කරනවා. කල්ලං කල්ල විපාකම් කිව්වේ කළු සහ කළු විපාක කියලා පෙන්වෙත් ඔන්න උපමාව පරිදි. ආරෙවිනේ උපමා වලින් දහම් තෝරා ගන්න ඕනේ. ඒකේ ස්වභාවය. අනේ කළු පාට සහ කළු විපාක කියන්නේ දසාකුසල් සහ දසාකුසල් වල ප්‍රතිඵල. කල්ලං කල්ල විපාකම්. දස කුසලයේ සහ දස කුසලයේ ලැබෙනා ප්‍රතිඵල වල සුඛං සුඛ විපාකම්. සුඛ කියන්නේ සුදු. සුඛ විපාකයෙන් සුදු විපාක. ඒ මෙන්න ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න මේ කාරණේ. ඔය කළු භවෙහිවත් දස අකුසල් කරන බුද්ධිලේකි. ඒ දස අකුසල් මහා භයානකයි නේනම් කියන්නේ තමන්ගේ ළමන්ට ගෝචරේ ධර්මයේ තුලින් වැටහිලා. මම නම් දස අකුසල් වලට නැවෙන්නේ නැහැ. දස අකුසල් මහා නීචයි. නොකල යුතු දේවල්. ඒවෙන් විනාශය මිසක් කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. මෙන්න මේ පිටවද එකින් එක දැනුවත් කරලා යම් කෙනෙක් දස අකුසලයෙන් මුදෝලා දස කුසලෙහි යොදවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් කළු බව රසා දෙනා වූ මිතුරාට කියනවා කල්යාණ මිත්‍රයා. මෙන්න මේ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කිව්වේ. සත්පුරුෂ සංසේවනයේ කල්යාණ මිත්‍යා නැන්න සත්පුරුෂයා කියන්නේ තියා. සත්පුරුෂ සංසේවනයේවත් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියව ඔබට. ඔන්න ඕක කරන්න නම් ලෝක සත්‍යයා දස කුසලෙන් මිදෙන්නේ කවදා කොතනින්ද? කුමක් දැකලා නැවත ආපහු දස අකුසලයෙන් නොවැටෙන අවබෝධයක් ලබන තැනක් තියෙනවා. ඒ තමයි ආර්ය ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්මයේ තුල ලැබෙනා වූ එක්තරා සාන්ත භාව ස්වභාවය. එදාට දකින්න දස අකුසල නීචයි කියලා සත්‍යයට අනුකූලව. ඒ දැක්කම පස්සේ කවදාවත් ඔහුට නැවත වාරයක් ඒ ලැබූ අවබෝධය වෙනස් වෙලා විනාශ වෙන්නේ. ඒ අවබෝධය කියන්නේ ද්‍රව්‍ය වස්තුවක් නෙමෙයි. යථාර්ථයේ යථාර්ථය කියන්නේ රූපයක්ද වේදනාවක්ද සංඥාවක්ද සංඛාරයක්ද විඥානයක්ද කියලා ඇහුවා. ඒ ලෝකෙටයි තියෙන්නේ. එතන ලෝකෙට අයිතිත් නොවන ලෝකයේ මුදවා ගැනීමට හේතු වෙන ප්‍රඥා කියන චෛතසිකයක්. නමුත් ප්‍රඥා චෛතසිකයෙන් ප්‍රඥාව නොවන යමක් දකිනවා. ප්‍රඥාවට හෝචර යමක් දකිනවා. ඒ ප්‍රඥා චෛතසිකයේ ලෝකයට අයිති. ඒ ප්‍රඥා චෛතසිකයේ ගෝචරණ යම් යථා ධර්මයක් ඇද්ද යථාබෝධයක් ඇද්ද ඒක ලෝකෝත්තරයි. මෙන්න මේ කියන ලෝකෝත්තර ඥානිය යම් කෙනෙකුට පහළ වෙච්ච දාර කියනවා. අන්න යට බුද්ධියත් ලැබුණා. ඒ වගේම කළු බව නසන්න හේතු වෙන්නා වූ ධර්මය උලඟ තියෙනවා. අවබෝධය තියෙනවා. මෙන්න මේ නිසා තව කෙනෙක් දයනුකම්පාවෙන් තව කෙනෙකුට යමක් කරලා දෙනවා නම් ඔහුගේ කළු බව නැසීමට අවශ්‍ය කරන යහපතක් කරන යම් කිසි ධර්මයක් ඇද්ද ඒ ධර්මයේ දේශනා කරනවා. කළු භව නැසීමට යමෙකුට උදව් කරන උපකාර කරන කෙනාට කියනවා කල්යාණ මිත්‍රයා. අන්න එක විශාල සම්පත්තිය. තනියෙන් කරගන්න බැරි දෙයක් කරගන්න විශාල ආධාරයක් දුන්නා. ඊට පස්සේ තනියෙන්මයි කරගන්න ඕනේ. තනියෙන් කරගන්න බැරි වුණේ අවශ්‍ය කරන ධම්ම ආධාරය නොතිබෙච්ච නිසා. එය සද්ධර්මවත් ශ්‍රවණය කරන දේශනා කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අනිතර සෝතාපන්න වීමට අවශ්‍ය කරන දෙවනි හංගය ලැබෙනවා. මොකද්ද? කල්යාණ මිත්‍රයෙක් වෙන්න සද්ධර්ම ශ්‍රවණිය. මේ සද්ධර්ම ශ්‍රවණිය කියලා නිකන් ඉඳලා බෑ. ඊට අනුකූලව මෙනෙහි කරලා බලන්න ඕනේ. ආවර්තනය කරලා බලන්න ඕනේ. ඒ කියාපු කතාව හරිද? ඒ ඇහිච්ච ධර්මයට අනුකූලව බැලුවොත් ඒ න්‍යාය ධර්මය ඇත්තද? ඕක හොඳට එකින් එක බලන්න ඕනේ. අන්න බලනකොට යෝනිසෝ මනසිකාරයක් නැගිනවා. ඉතින් ඕක නැගිනකොට ඊට අවශ්‍ය කරන පසුතලයේ ඉන්න ඕනේ. දහම් සිහි කිරීම ප්‍රධාන බලාපොරොත්තු වන පසුතලයේ හැදිලා. ඒක පංච නීවරණයෙන් තොර පසුතලයක් වෙන්න ඕනේ. දස අකුසල චේතනාවන්ගෙන් තොර පසුතලයක් වෙන්න ඕනේ. අන්නතරේ චිත්ත පාරිශුද්ධියෙන් යුත හිතර සීල ගුණයක් තියෙනවා. අකම්පිත සමාධි ගුණයක් ලැබෙනවා. පසුතලයේ හැදිලා අර ධර්ම අවබෝධය ලැබෙන්න හේතු වෙනා උදින් ආවර්ධනය කරනකොට ප්‍රඥා නැగిලා එනවා. සීල සමාධි ප්‍රඥා නැగిලා බෞද්ධත්වය තුළ වැඩිලා මේ මාර්ගඵල අවබෝධයට මඟ පෑදෙනවා. ඉතින් ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණේ දින සත්පුරුෂ සේවනයේ ඒවා කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ඒ හේතු වෙලා ලැබෙනවා. එතන යෝනිසෝ මනසිකාරියා තමන්ගේක යථාර්ථයේ මිනිහි කළ යථාර්ථයේ දකින්න ඕනේ. එතන වෙලින් දකින්න ධර්මාන්තර ප්‍රතිපත්තියෙන් යුතව කටයුතු කරලා ඒ අවබෝධය ලබා ගන්න ඕනේ. ඉතින් ওই ටික ලබා ගත්තාම සෝවාන් වෙනවා. ඉතින් මේ කියන ධර්මයේ දරින් ওই ටිකමයි සෝවාන් වෙන ධර්මයේ දේශනා මුදේ වෙන්නේ ධර්මයේ සෝවාන් වෙනවාමයි. සෝවාන් වෙන දේශනා කරන ධර්මයේ තමයි සකෘදාගාමීනි දේශනා කරන්නේ. ඒකම තමයි අනාගාමීනිකන් දේශනා කරන්නේ ඊටන්වයි දේශනා කරනවා කියන්නේ. අරිහතුන් වහන්සේලා දේශනා කරන්නේ ඒ ධර්මයේ අරිහත්ත්වයටපත් වෙනකන් දේශනා කරන්නේ ඒ ධර්ම. එක්තරා අවස්ථාවක අහනවා ඇවැත්නි සෝතාපන්න වීමට කුමක්ද කළේ කුමක් කරයිතු මේ සංඛාර ධර්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමීද මොකද කරන්න ඕනේ පඤ්චස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු සකෘදාගාමී වෙච්ච කෙනා අනාගාමීත්වයටපත් වෙන මොකද කරන්න ඕනේ මේ පඤ්චස්කන්ධය පඤ්ච උපාදානස්කන්ධය ශේති පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු. අනාගාමී වෙච්චින අරිහත්ත්වයටපත් වෙන මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු. අරිහතුන් වහන්සේ මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු කියන්නේ. සාමිනී කර යුතු ඇවැත්නි කරල යුතු සියල්ල කරලා ඉච්ච රහතන් වහන්සේ තවත් කරන දෙයක් තියෙනවා. මොකද උන්වහන්සේ තියෙන් කළ යුතු කියේ. යහතුන් සුඛ විහරණය ලැබෙනවා. නැහේ ජීවත් වෙන කාලය තුළ දුටු දහම් යලි ආවර්ජන කිරීම සෝයෙට හේතු වෙනවා. අනේ නිසයි කියලා වෙන්නේ. එහෙනම් අපි තව එකක් කරන්න නැහනේ. සෝවාන් වෙන්නේ වෙනම ක්‍රමයක් කියන දෙයක් නැහැ. ඉතින් පළමුව මේ දේශනා කරපු ධර්මයේ ආවර්ජන කරන්න ඉස්සෙල්ලා දේශනාව ලැබෙන්නම ඕන. ආවර්ජන කරන්න මේ ධම් ඉස්සෙල්ලා ඇතුළු වෙන්න තැනක් නැහැ. ලෝතුරා බුදු පියාණන් වහන්සේලා මේ ඥානෙ ඉස්සෙල්ලා පහළ වෙන්නේ. ඒ ඇරෙන්න තවත් බුද්ධඥාන ලෝකයේ කිසිම කෙනෙකුට මේ ඥානීය මාර්ගඵල අවබෝධ කරන්න ධර්මඥානීය පහළ වෙන්නේ නැහැ නිකන්. ඒ ලෞතරා බුද්ධත්වයේ පෙරම්පුර වූ මහා උත්තමයන් වහන්සේලාට කවදා හරි බෝධි මණ්ඩලයේදී පරිත්‍ථ සමපාදයේ මෙනෙහි කරන මූලික ධර්මඥානයක් පහළ වෙනවා. අන්‍ය මොහත වෙනකොට තමයි ධර්මඥානීය උන්වහන්සේට අන්‍ය ආධාරයක් නැතුව තමාගේ පාරමිතා පුරුදු අප්‍රමාණ ප්‍රඥා පාරමිතා ගුණී නැගින්න පටන් ගන්න. ඒ නැගිලා තමයි උන්වහන්සේ පරිත්‍යාසමපාදී පිළවඳෝ ඒ දැනුවත් භාවී ලබන්නේ. අන්න ඊට පස්සේ තමයි උන්වහන්සේ අනික් කාට දැනගන්න දේශනා කරන්නේ. ඒ දේශනාව කවදා හරි අහනකම් අහලා හිටන් අර යෝනිසෝ මනසිකාරී කියන ආකාරයෙන් මෙනෙහි කරනකම් කිසි කෙනෙකුට නිවන් දැකීමට හේතු වෙන ඥානීය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා අත්‍යවශ්‍යම ඉස්සෙල්ලා බණක් අහගන්න ඕනේ. ඒක අවශ්‍යයි. ඒක තමයි කිව්වේ. ඒ අහගතර වාසේ අහගත වන මෙනෙහි කරන්න ඕනේ. යලි යලි ඒ වන අහන්න ඕනේ. යලි යලි ඒ වන අහන්න ලැබුණත් ඔහු අතලමං ඉන්නේ. අහගත ඵල මෙනෙහි කරන්න හැකියාව ලැබෙනවා සෝවාන් වුණාට පස්සේ. ලැබුණොත් මොකද වෙන අප්‍රමාදයි හරි ඉක්මන් කළ ගමන යන්න පුළුවන් කල්යාණ මිත්‍ර සම්පත්තිය වැඩිපුර ලැබෙනවා අධ්‍යාය ගණනක් ගියාට පස්සේ ආරිහත් වෙන පත් වෙන තිබුණ කියලානේ මේ අධ්‍යාය විතර කරගන්න හේතු වාසනා ලැබෙන්න පුළුවන් උපරිසරේ ලැබෙන හැටියෙ ඉතින් ওই දියේ තමයි කියන්නේ මේ රද්දෙමි කරන බණ මේ අහන ධර්ම දේශනාවල කියෙවෙන්නේ ওই ටික ඉතින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ටික තෝරා ගන්න ඕන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය කිය හිටිරහම තමයි මෙච්චර කාල හිටියේ හොම තමයි කාලෙ ඉතර පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සිරක්ෂණේ නියම අර්ථය වැහිලා ගියාට පස්සේ මේ අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි දුක්ඛයි කියන්නේ දුකයි අනාත්මයි කියන්නේ අනාත්මයි කියන විදිහට ගන්නවා ඒ වචන වල අර්ථ පොඩ්ඩේ පොඩ වෙනස් වෙන තියෙන විශාල වෙනසක් වෙනවා අනිත්‍ය කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා හොයාගන්න බැරි වෙනවා ගිය ගාම කෙටි පිළිතුරක් දීලා තියෙන අනිත්‍ය කියන අනිත්‍යයි ඒ නිසා හිතන්න කැමති නෑ අවශ්‍ය නෑ කියලා හිතෙනවා හරියට කිසි පිළිසිදු පැහැදිලි තේරුම් අදීලා තියෙනවා අනිත්‍යයි අනිත්‍යයි කියන අනිත්‍යයි කියන. ඉතින් ඔතනම හිරියට අපි විමර්ශනය කරන්න හිතෙන්නේ නෑ. අනිත්‍ය නම් දුකයි. පාලි වචනේ දීලා තියෙන අර්ථය අනිත්‍ය නම් දුකයි. වෙන එකක් එහෙම කියන්න නෑ නෑ ඒක තමයි. ඔක්කොම විමහන හැම අවුරුද්දින්ම කියන්නේ ඒක නම. මේ සියලුම ධර්ම දරයන් වහන්සේලා කියන්නේ ඒක නම. ඒක නම් අපිට විමර්ශනය කරන්න හිතෙන්නේ නෑ මොකද? අනිත්‍ය නම් දුකයි අපිත් ඒකම කියනවා. සියල්ල අනිත්‍යයි. අපිත් එහෙමෝ කියනවා. එතන හෙවතේ නාම භෝතල අනිත්‍යද කියලා. අනිත්‍ය ගැන ඉතිර නැහැ. අනිත්‍ය ගැන ඉතිර නැහැ කියලා. නාම භෝතල නදීරද කියලා. නාම භෝත දිරන්නේ දිරන්නේ නැහැ වැරින්නේ කොයි. ඉතිර නැහැ නම් වැරින්නේ. විනාසෙලා යන්නේ. මේ නාම භෝතල නදි රූපේ දිරනවා වැරිනවා නාම භෝත දිරන්නේ නැහැ වැරින්නේ නැහැ කියලා. නාම භෝතල නදීර. රූපං ජීවති මච්ඡා. රූපේ දිරනවා වැරිනවා. නාම බොද්ද දිරන්නේ නැහැ. දිරන්නේ නැහැ කොහෙද බැරි? එන ඔය තියෙන්නේ මැරෙන්නේ නැති එක. දිරන්නේ නැති එක. බුද්ධ දේශනාවේ. දැන් සියල්ල දිරනවා මැරෙනවා කියොත් අපි අහු වෙනවා. කොටු වෙන්නේ නැද්ද ඔතින්? සියල්ල අනිත්‍යයි කියුවෝ. අනිත්‍යයි කියන එක හරි. අනිත්‍යයි කියන්නේ අනිත්‍යයි කියලා කියන කවද කියන්නේ රන්දිදී. සියල්ල අනිත්‍යයි කියනවා. සියල්ල අනිත්‍යයි කියුවොත් හරි. අනිත්‍යයි කියන්නේ දිහා දින අනිත්‍යයි කියන අනිත්‍යයි කියලා අපි හදගත්තා. මේ සබ්බේ සංඛාර අනිත්‍යාදී හැගේ සාරිල ස්ථිර නැහැ කියලා අදහස ගත්තා. ස්ථිර නැති නිසා දුකයි කියලා ඊළඟට ගන්න. යදා නිත්‍යං තන් දුක්ඛ. දෙයිද අපි හිතුවෙත් නැහැ වැළුවෙත් නැහැ ඒක. අනිත්‍ය නම් දුකයි කියේ. මේ ලෝකයා සැරිසරන්නේ ඇයි? දුක නිසාද කියලා. දුක නිසා සැරිසරනවා කියෝ බුදුරණන් වහන්සේ දොස් කියා දෙන එක විසුව. ඇයි මොඩි එහෙම කියන්නේ? ලෝකයේ ආස්වාදය සුඛ ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය සැකසනවා. ඇයි මේ පිළිපෙණී තියෙන දේ නැහැ කියන්නේ? දැන් මෙහි මහා නබුදුරයන් වහන්සේ. ලෝකයේ සුඛ ස්වභාවයක් නැත්නම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ නැත්නම් ලෝක සත්‍යය සැකසනවා. මේක ලෝකේ මහ දුකක් නැත්නම් මේක වැඩක් නැහැ කියලා මිදෙනවා. එනම් මේ සත් මේ ලෝකයේ ප්‍රිය ස්වභාවය සුභ ස්වභාවයක් ඇති නිසා සත්‍යව සැරිසරනවා මේකේ මහා ආදීනවයක් මේක මහා දුර්වලයක් ඇති නිසා මේක සී කරලා මිදෙනවා ඔය දෙකම වෙන්නේ හොම දැන් මේ කාරණේ බුදුන් වහන්සේ දේශනා කළා පෙන්නනා විදිහට දැන් ඉතින් අපි කොහොමද අනිත්‍ය නම් දුකයි කියන්නේ අනිත්‍ය නම් දුකයි කියුවා අනිත්‍ය සියල්ල දුකයි අනිත්‍ය නම් දුකයි කිව්වොත් ඉතිරි නැති නිසා දුකයි කිව්වහම කොහොමද දැන් පිළිගන්නේ අර ආස්වාදය මොකක්ද ඒක හම්බෙන්නේ කොහොමද ඉතිරි හැකින් ඒ ආස්වාද එකක්වත් ගන්න පුළුවන් ඇහැ ඉතිර නම් ඇහැට ගෝචර රූපයක් ආව නම් ඒක ඉතිර නම් කොයි වෙලේ හරි උපම මොහොත කරි ඇහැ හැදුනම් එහෙමෝ තියෙනවා ආපු රූපේ එහෙමෝ තියෙනවා ආයි තව රූපයක් බලන්නවත් එන එකක්වත් පුළුවන් ඇහි රූපයක් ඉතිර වුණා. ඊළඟ රූප බල බල සන්තෝෂෙන්නේ ඉතිර ඇති මොහොතේ මොහොත ගෙවිලා යන විදිලා යන යම්කිසි ආකාරයක දර්ශන මාලාවක් දැකලා හිටන් ඕක බල බල ඉඳලා ඔය ඉතිර නැති ඇහැකීම ඉතිර ඇති රූප පරම්පරාවක් දැකලා ඉතිර නැති විඥාන පරම්පරාවක් හටගෙන ඉතිර ඇති හැකීම සුභවිදී. හරි රස. මොකෙන්ද වෙන්නේ? ඉතිර නැහැ දුකයි කිව්වා ඒක මොකෙන්ද ගත්තා? ඉතිරි නැති කාලෙකින් ඉතිරි නැති හලක් අහලා ඉතිරි නැති විඥාන වෙලක් හදාගෙන ඉතිරි නැති හැකීම සබ්ද රසයේ විඳිනවා. ඉතිරි නැති නාහිකීම, ඉතිරි නැති ගන්ධයක් ආග්‍රහණය කරලා, ඉතිරි නැති විඥාන වලක් හදාගෙන ඒකෙම ආග්‍රහණ සුවයක් විඳිනවා. ඉතිරි නැති දිවකින් කටකින්, ඉතිරි නැති ආහාරයක් අරගෙන, ඉතිරි නැති ක්‍රියාවලියකින් හපහපා ඉදරම, ඉතිරි නැති විඥානයකින් ආස්වාදයක් විඳිනවා. පැහැදිලිව පේනවා නේ මේවා. ඉතිරි නැති කයකින් ඉතිරි නැති කයක් ඇසුරු කරගෙන, ඉතිරි නැති ක්‍රියාවලියකින්, ඉතිරි නැති හිතකින්ම ඉතිරි නැති කාම ආස්වාදයක් වෙනවා. මේ මිස ලෝකහත්ය අත්හැරලා යනවද? ඒ ආස්වාදයේ ප්‍රිය නිසා, මధుර නිසා ඉතිරි නැති ලෝකෙ ඉන්නවා සපයි කියන්නේ. ඉතිරි නැහැ නම් දුකයි කියවම කොහොමද ගන්න? කොහොම න්‍යායද අරගෙන? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අනිච්ච සංඥාව මොකද්ද කියලා ආනන්ද හාමුදුරනේ දේශනා කරනවා. කතමාචාරන්ද සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා. මේ සියලු සංඛාරයන්ගේ අනිච්චය කියන සංඥාව මොකද්ද කියලා ආනන්ද හාමුදුරන්ගෙන් අහලා උන්වහන්සේ උත්තර දෙනවා. ලොකුදලා කියන වහන්සේම ආනන්ද හාමුදුරන්ට උත්තර දෙනවා. ඉදානන්ද වික්ඛු සබ්බ සංඛාරීසු අට්ඨී යති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරීසු අනිච්ච සංඥා. ආනන්ද මේ වික්ඛුවේ සියලු සංඛාරයන් අට්ඨී යති මේ ඇටබඩවල් වගේ දැක්කන හරායති කිසිම හරයක් නැති දේවල් කියලා දැක්කන jigucchati මල මුත්‍රා ගඩවල් වගේ කිසිම ප්‍රිය දණ්ඩ දෙයක් හොදන්නේ නැහැ කියලා දැක්කන ඔන්න ඔය ඇටිට කියනවා අනිච්ච සංඥාව දැක්ක. ඕකෙන් දකින්න කිව්ව අනිච්චයි කියන සංඥාවේ ස්ථිර නැහැ කියන කතාවක් තිබුණාද ඒ තුනේ? ඒ වචන සුනේම කියුණා. එහෙනම් අනිච්ච වැහුනොත් මුළු ධර්මම වැහුනා. දකින්න බැ ලක්ෂණයක් ඇහිලා ගියෝ ලෝකේ නිවන් දකින්න තියෙන ලක්ෂණ තුන වැහුනහම කොහොමද දකින්නේ? අන්න දකින්න ඕන තැන ඒකයි කියේ පෙර නොයසු විරෝධහම් නිසා ලෝක සම්බන්ධ වතේ අර්ථය දිනුනොත් වැහිනවා. පෙර නොයසු විරෝධහමේ අර්ථය ඒ ධම් න්‍යායෙම දකින්න ඕන. දැකලා තමයි තේරුම් ගන්න ඕන. ඇටකොඩවල් වායි කිව්වහම දකින්න ක්‍රමයක් තියෙනවා. අට්ටික සංඥාව වඩන්න කියනවා. පාසලිය වගත ලෝක අදහස දීලා තියෙනවා. ඇට සැකිලක් තියාගෙන ඉසරහ අට්ටි 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 කියනවා. ඇට සැකිල දී කරේ. ඒ ලෝකේ කතාව. අපි අට්ටික සංඥාව වලන්නේ කොහොමද අපි? අට්ටි අට්ටි කියලා හිතේ වැඩින්නේ කොහොමද? ඕක උපකරන්න. ගිරවෙකුත් අට්ටික සංඥාව වැඩුවා කියලා කියනවා. කතා හදනවා ඒ කියන පටලෝ පටලෝ කහද එක බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙනවා. අන්තිම ඔක්කොම බොරු වල වෙනවා. ඒ වගේ ඉතින් අට්ටික සංඥාව කියන්නේ මේක කියන්නේ ගිරවෙකුටත් තාපසිකාව කට්ටියක් විදිහටලා නිගහට නිකම් ඉන්න හොඳ නැහැ අපි ළඟ ඉන්න කට්ටිය කර්මස්ථානයක් බලන්න ඕනේ කියලා. අට්ටි අට්ටි කියලා බොරු කළා. ඉන් ගිරවත් අට්ටි අට්ටි කියන්න පටන් ගත්තා. අයන ගිරවක් කොහමද ඉඳහසේ ඉන්නේ ළඟ තවත් කුරුල්ලෙකුට උගුසේකට හොයලා අරගෙනට උ අට්ටි අට්ටි කියලා කෑ ගැහුවා. ඉන් කොහොමද යාර පාසික ඉන්න තාපසිකාව ගඳගලක යකල් හදෙන්න බයිට ගිරව අතෑරියා. ඊට පස්සේ අරන් එදිනේ උඹට මොකද හිතුනේ උඹ උස්සගෙන යනකොට. ඌ කියලා මට ඇට සැකිල්ලක් උස්සගෙන යනවා කියලා හිතුනා නිසා වෙන මොකුත් හිතුන්නේ නැහැ කිය. ඉතින් ඔය කියන්නේ සීල සංසත් වල ගිරවලත් වෙන්නේ කර්මස්ථාන ඔයදී. බුදුරන් වහන්සේලා දේශනා කරන කර්මස්ථාන වල නෙවෙයි මිනිස්සෙක්ගේ මිනිස්සෙක් කියලා අහේතුක දිහෙතු කියන සත්‍ය වැටලා නම් අහේතුක සත්‍ය නම් මේ කර්මස්ථාන වල නෙවෙයි මිනිස්සෙක් වුණා. වැටෙන්නේ නැහැ. මම අට්ටි කියේ මොකද්ද කියලා බලනකොට අපේ ධර්මයේ තියෙනවා ක්‍රමයක්. මස්ලී නැති යට වරුලේව කන්නේ කුස් පිරුම ඵලයක් නොලවන්නේ. ලිස් ඒ සැපතර ලොබ නොසිතන්නේ දොස් නොපෙළිනු මෙත දුක්මයි වන්නේ. ඔය ලෝවැර සංග්‍රහය කිව්වේ එදාත් විච හෙළ අර්ථේ. අට්ටික සංඥාවේ අර්ථේ. කොහොමද සංඥාව ගන්නෙ? අන්න බල්ලෝ ඇටකටු ලෝනෝ. මේ උපමාව දුන්නේ අට්ටික සංඥාව. ඒ වුණාට උන්ගේ බල පිළින්නේ නැහැ කවදාවත් කිසි ඵලයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. අටහපහපා ගැටුන්ගේ ඈතරකමට අටහපහපා ඉන්නවා මිස ඒකෙන් ඌට ලැබෙන බල පිළීමක් කුත්පිරුමක් නැහැ. ලැබෙන ප්‍රතිඵලයක්වත් නැහැ. හරියට මේ සැපයි සැපයි කියන්නේ ස්වභාවයත් ඔන්න ඔහමයි. ආස්වාද බලාපොරොත්තු වෙන අටහපහපා ඉන්න වල්ලෝවා අපිත් මොකද කරන්නේ? මනවරණ රූප හොයන්න ඒකට ක්‍රියා කරනවා ශබ්ද ගන්ධ ගන්ධ රස ස්පර්ශ යන්න. විවිධාකාර ක්‍රියා කරන කාලේ කියන ඒකින් ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. කිසිම හරයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. බල්ලෝ යටහපහපා ඉන්නවා වගේ නැකොන්න අට්ටික සංඥා. එනම් මේ ලෝකේ ආස්වාදින වැඩ පිළ ඇට සැකිලි පරිහරණය කරන බල්ලන්ගේ වැඩ වාගේ. යටහපහපා ඉන්න බල්ලන්ගේ ස්වභාවය. ගණ්ඩ හරයක් ඕවෑ නැහැ. ලස්සනට හදලා තියෙන ශරීරයේ මස් පිළෝඩි වහලා හමකී වහලා හදලා හැල ගාලා තියෙන්නේ. ඔක්කොම මායාවකින් තවටලා ඇතුලේ තියෙන ඇට සැකිල්ල. ඇට සැකිල්ල නම් ලස්සලක් හැඩයක් නැහැ. ඕක වහලා තියෙන මස් පිළෝඩිලින් හැල ගහලා හමකින් හංකඩේකින් වැහිලා ඉතින් ඒ හංකඩේ ත්‍රිවිධාකාර උපමල්ටම පාටක් වැටලා හැදුනට පස්සේ හරි ලස්සන කෙල්ල බොල්ලා ඉතින් ඉවරයක් නැහැ. තරුණයා තරුණි විවිධ අදහස් වලට එනවා. ඉතින් මට නම් හොඳ දුවේක ඉන්නවා, හොඳ පුතේක ඉන්නවා. ඒක ඉදි රූපේ වගේ කෙල්ල කොල්ලත් ඒ වගේ. ඒ මගේ වාර්යාවත් එහෙමයි. ඉතින් ඕවා විවිධ ආකාර දෘෂ්ටි වලට බැහැර හොදන පටන් ඉතින් මේ ලෝකයේ අල්ල නැහැ. විවිධ තැන් වලට ඕක එනවා. මේ මොනවද තියෙන බලපුවාම ඇට සැකිල්ලක් වගේම තමයි ගන්න හරියක් ඕවෑ නැහැ. ඉතින් ආස්වාද විදේද බලබලා ඉඳ ඇති මේ කයිගේ විල යනවා, වැහැරිලා යනවා. අකාලීත් මැරිලා යනවා, ලෙඩ වෙලත් මැරිලා යනවා. එහෙම නැත්නම් කොච්චර හිටියත් තර හැඩ වැඩ ඔක්කොම විනාශ වෙලා ගිහිල්ලා, වැහැරිලා ගිහිල්ලා, ඇට කඩ කොට පැහැයිලා, හංගඩේ ඇකිල්ල ගිහිල්ලා, කේස් ටික පැහැයිලා, ඉතින් දත් ටික ඇහැයිලා, ඉතින් හංගඩ හැලි ගැහිලා ගිහිල්ලා, අතපය පොර වෙලා ඇදපුද ගැහිලා ගිහිල්ලා, නැගිලා ගන්න බලන්නේ දින අන්තිමට හලිලා හලිලා මැරිලා යනවා. ඊට පස්සේ කුණු වෙලා ඉඳන් ඇට කඩ ටික දිලා ගියා ඉවරයි. ඔය හොඳයි හොඳයි කියන එක හැටි. ඕන් ඔහොම දකින්න ඕනේ. අට්ටි යති. ඕක දකින්නවල කියන අනිච්ච දකින්න. මොකද අනිච්ච කියන්නේ? අනිස ඔය වචනේ අපේ පොත්වල ආව සිංහල වචනේ අනිස කියලා. අනිත්‍ය කියලා ආවේ නැහැ. යමක් අනිසයි. අනිස කියන්නේ තමයි අනිසී කියන්නේ. අනිච්ච කියන වචනේ අනිස කියලා අපි අදත් පොත්වල තෝරලා තියෙනවා. සිංහල අර්ථයේ. අනිච්ච අනිත්‍ය කියලා තෝරලා තියෙන ඉතින් ගා මෙහා පස්සේ පොත්වල අටුවා පොත්වල. අටුවා නෙමෙයි ආචාර්ය වාදවල. ඉතින් මූලික පොත්වල තියෙන අනිස සිංහල තෝරලා තියෙන්නේ අනිච්ච කියන්නේ. අනිස තමයි නිසා අනිස. නිසි අනිසි කියලා අපේ භාෂාවෙන් කතා කරනවා. නිසා අනිස කියලා ඔකට කියනවා. අනිසි දෙයට අනිස කියනවා. නිසි දෙයට නිස කියනවා. ඉතින් මේ අනිසි කියලා ඇයි ගන්න? පරිහරණයට නිසිද අනිසිද? බලන්න ඕන හේතුව. යමක් නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය හට ගන්නවා නම් වෙන හර ගන්න හරයක් නැත්නම් ඒක නම් ඒ අවසිර කිරීමේ උත්සාහයේ වීදී අන්තිම ප්‍රතිඵලය කො හරේ. එහෙම දෙයක් පරිහරණය කරනවා නම් ඒක නිසිද අනිසිද? ඔන්න ගන්න කිව්ව නිගමන. එනවා වැඩක් නැති දෙයක් පරිහරණය කියන එක අසාර වූ දුක්ඛ වූ නිසාර දෙයක් නිසාමයි මං අනිසි කියන නිගමනය කළේ. යම් තැනක අනිසි කියන නිගමනය කරාද දුක්ඛ නිගමනයත් ඇවිදිලා අනාත්ම නිගමනයත් ඇවිදිලා අනිසි කියන නිගමනය කළා. අනිසි නිසා අනත්ත නිසා අනත්ත කියන්නේ අනත්තන් අසාර කට්ටේ නම් අසාර නිසා අනිසි නිසා දුක නිගමනය කළා. අනිසි නිසා දුක නිසා අනත්ත නිගමනය දෙන එහෙනම් මේ එක නිගමනයක් දෙන්න කාරණා ලක්ෂණ තුනම වැටහෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. යමෙක් අනිත්‍ය දැකන දුක්ඛ දකින්න අනත්තක් දකින්න. යමෙක් දුක්ඛ දැකන අනිත්‍යක් දකින්න දුක්ඛක් දකින්න. යමෙක් අනත්ත දැකන අනිත්‍ය අනිත්‍යක් දකින්න දුක්ඛක් දකින්න. අනිසි බවක් දකින්න දුක් බවක් දකින්න. දකින්න ක්‍රම රටාවේ එකයි. දුක්ඛම් භයත්තේන භයාර්ථයෙන් දකින්න. ආස්වාදාර්ථයෙන් නිවි දකින්න. යමක් ආස්වාද වාසියේ ගිහිල්ලා ඒකෙන් දුකට වැටෙනවා නම් ඒක හරි භයානකයි. සැපයි කියලා ඇසුරු කරන්න සුදුසු නැහැ. නිසි කියලා ඇසුරු කරන්න සුදුසු නැහැ. මෙන්න මේ අර්ථයෙන් ආර්ය විනී දුක දකින්න ඕන. ආර්ය විනී දුක කියලා කියන්නේ අපි මේ විඳින දුකට නෙමෙයි. ඔබ හොඳට දකින්න ඕන. ලෝකේ යනු පංචකාමයේ නවමි. දුක්ඛ යනු පංචකාමයේ නවමි. පංචකාමයේ දුක්ඛ කියනවා. මේ ආරේ විනේ. ආරේ විනේ පංචකාමයේ කියන්නේ දුක්ඛ. මොකක් නිසාද එහෙම කියන්නේ? දුකට ඇබලලා තන මර උගල නිසා. ඒක තමයි ලෝකයේ අර්ථයේ මේ ධර්මාර්ථ ගන්න බෑ කියන්නේ. ලෝකයේ අර්ථයේ දුක්ඛ කියන්නේ දුක්ඛ වේදනාව. සුඛ කියන්නේ සුඛ වේදනාව. ආරේ විනේ සුඛ කියන්නේ යම් තැනක දුකක් නැද්ද ඒක සුඛයි. ලෝකයේ සුඛ කියන්නේ යම් තැනක සුඛ වේදනාව ලැබෙනවද ඒක සුඛයි. ආරේ විනේ දුක්ඛ කියන්නේ යම් තැනක දුක් වේදනාට ඇත්තමන වැළපිල්ලක් ඇද්ද ඒක දුක්ඛයි. ලෝකේ දුක්ඛ කියන්නේ දුක් වේදනාව දුක්ඛයි. සුඛ වේදනාව දුක්ඛයි. වේදනාව වුල් කරගෙන ලෝකය හදා කරනවා. ප්‍රඥාවෙන් ධර්ම අවබෝධයක් වුල් කරගෙන ආර්ය විනය සුඛ දුක්ඛ බලනවා. දැන් මේක වරද්ද ගන්න හින්දා සියල්ල දුකයි කිව්වහම අපි දකින්නේ මොන දුකද කියලා. ඒක තමයි ලෞකික අදහසින් අරගෙන ලෝකෝත්තර අවබෝධි ලබන්න බැහැ කියන්නේ. සියල්ල දුකයි කියලා ගන්නකොට මොකක් නිසාද කියන්නේ? දුකට ඇද්ද සමන නිසා ආසාවත් දුකයි කියන දැන පනවලා තියෙන. පංචකාමී දුක්ඛස්කන්ධය කියලා කිව්වේ ඒකයි. ඉතින් ඒ අර්ථයෙන් අ දුක්ඛම් බයත්තේ නයිච්ඡං කයත්තේ අනත්තං අසාර කට්ටේ නාන්ති ධර්මයේ තෝරලා තියෙන්නේ තෝම. ඒක තමයි ලෞකික අදහසින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියන කවදාක කොච්චර හෙවත් අවබෝධයක් ඉන්නේ නැත්තේ. ලෝකේ අසාරයි කියලා වැටහෙන්නේ නැත්තේ. ගන්න හරියක් නැති එකක් හිස් දෙයක් නෙවෙයි කියන වැටහෙන්නේ. අදහස වැහිච්ච නිසා. ඉතින් ඔය ටික දකින්න ඕනේ ධම්ම අහලා ඉස්සෙල්ලම. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න කොට. ලෝකේ විවිධාකාරයෙන් පෙන්වනවා. ලෝකේට අයිති දේවල් ස්කන්ධ පහකින් පෙන්වනවා. මේක ක්‍රමය. ධාතු 6කිනුත් ධාතු 18කිනුත් පෙන්වනවා. ලෝකේට අයිති ඒවා. ආයතන 12කින් පෙන්වනවා. පටිච්ච සමුප්පාද වශයෙන් 12 අංගයකින් පෙන්වනවා. මේ ඕකෙන් ඉෂ්ඨකන්ද ධාතු ආයතන පරිත්ත සම්පාද කියන්නේ මේ විවිධ ක්‍රම වේදයන් මැද්දී මැදි කරලා ඒවට ගොනු කරලා ලෝකේ ඇති සියල්ල පෙන්නලා තියෙනවා. ඔයින් පිටතර ලෝකේ කියලා පනෝප එකක් මේ ආරෙ විනේ නැහැ. ওই ටික තුල තමයි ලෝකේ හැවත් දුක හට ගන්න. ලෝකේ දුක කියලා කියන අපි හිතන දුක නෙමෙයි. දුක සහ දුකට හේතු වෙන යමක් ඇද්ද? ඒ සියල්ල දුක්පක්ෂේර දානවා. දුක නිරෝධය සහ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් ඇද්ද? ඒක සුඛ සහ සුඛ මාධ්‍යයට දාන. ලෝකයාගේ පැනීමට වෙනස් එකක්. ඔන්න ඔබ දකින්න ඕනේ. ආර්ය විනය දකින්න ක්‍රමය ඒකයි. දුක සහ දුක්ඛ සමුදයන විදි තෘෂ්ණාව. සියල්ලම දුක්පක්ෂේ. ඇයි එහෙම දාන්නේ? හේතුවක් ඇතුව. තෘෂ්ණාව සුවයිනේ. ප්‍රියමනාප ආස්වාදේ සුවයිනේ. ඇත්ත සුවයි තමයි. සුව නිසා ලෝකයා එකට සුඛයි කියලා. ඔය සුඛේ වාසිය ගිහිල්ලා. යථාර්ථයේ වැහෙනතු අන්ධ වෙලා ගිහිල්ලා. දුකට මුල් පුරලා. මහා දුක් ගොඩක් දුක් වේදනා විදිවල හේතු වෙන දරණ දාගෙන කටයුතු කරගෙන. සුඛාස්වාදයේ වාසිය ගිහිලාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසිරපත් වෙන්නා වූ ජාති වලට කරගහ ගන්නවා. මෙන්න මේකයි දුකයි කියන්නේ කියලා හේතු ඇතුව පෙන්වන්න ඕනේ. ඔය සුඛේ දුක්ඛයක් කියලා දකින්න ඕනේ ඔය ප්‍රවේත. ඒක තමයි ආර්ය විනය දකින්න එක. ඉස්තේරා දැකපු නැති පෙර පුබ්බේ අනුනුස්සය ධම්මේසු කිව්. පෙර නොයසු විරු දැනගත්තේ නැති දහම. ওই දහම දකින්න බෑ බුද්ධ ඥානින් දේශනා කළා වෙන්නනකන් හේතු ඇතුව. අපි පිළිගන්න කැමති නෑ. එින් හැර හිතන්න කැමති නෑ. අපි යම්කිසි සුඛයන් ලෝක ස්වභාවයක් ඇද්ද? ඊ ආස්වාදියේ මනස වහගන්නවා. මනස වැහුනහම ඒකට විරුද්ධව කතා කරන්නට කැමතිත් නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකම බලාපොරොත්තුලා ඒකරම බැදිලා ඒකෙම ඒ සුවේ කියන්නේ ඒ සැනසීමයි කියලා. අර ආස්වාදීමයි කියලා. ආස්වාදී ලබා ගන්න කොච්චර දුක් විඳද්ද කමක් නැහැ. ආස්වාදයෙන් ප්‍රතිඵල එනවා කියලා උතන බැදෙනවා. මෙන්න මේක තමයි ලෝක සත්‍යය මුලාවටපත් වෙන්න මුල. බුදුරන් වහන්සේ ආස්වාදී මහා අසාරත්වයෙන් බලන්ද. ඕක අට්ටියේති හරායති ජිගුච්ඡති. ඔය ආකාරයෙන් පෙන්නවා. ඔය ආස්වාද පස්සේ ගිහිල්ලා ආස්වාදී ලබා ගන්න යම සිද්ධ කරපුවාම ඕකේ අවසාන ප්‍රතිඵලය නැවත ආස්වාදයක් එන එකයි. කවදා හරි. ඊ ආස්වාදයක් අරගත්තහම ඊ ආස්වාදී ලබා ගන්නට දුක් අප්‍රමාණයක් විතර තමයි ආස්වාදයකක් ලබා ගන්න ආයෙත් ගොඩනගා ගන්න. ලැබුව ආස්වාදය මොකද්ද? සුඛයට හේතු වෙන්නා වූ ස්පර්ශයක් එන මාත්‍රයට සුඛාස්වාද මාත්‍රයක් එනවා. ඒක පොඩ්ඩ මොහොතින් ගෙවිල යනවා. ඔය මාත්‍ර වලින් ලැබෙන සුඛාස්වාද මාත්‍ර ටික බලාගෙන පොඩි අවස්ථාවක් බලාගෙන ඔය අවස්ථාව ලබා ගන්න අප්‍රමාණ දුක වලින් විඳිනවා. දැන් අපි කරන හරිය උත්තර දිහා බලන්න. රසවත් ආහාරයක් ගැන හිත තියාගෙන රසවත් ආහාරයක් ගන්න කොච්චර මහන්සියලා දුක් විඳිනවද? හදලා හදලා දුක් විඳලා දුක් විඳලා ඉන්නේ හැබුවා කිල්ලා. රස මාත්‍රයක් ආවා ගියා. ආයෙ අමාරු වෙන ගාව තිරහිනවද? නෑ. ඉතලා යා ආවා ගියා. කඳු මාළුවක් කන්නේ කොච්චර දුක් විඳිනවද? ගාසයට ගිහිල්ලා කජු වහුල්ලා පුහුලම් කරලා පණුවොත් එක්ක තල්වල් අදා කරලා ඉතින් අයිතර කිරි ගාගෙන ඔක කපල්ල ගිනහලා අත්වල කිරි ගාගෙන අලු ගග ලඟල කපාගෙන ඊට පස්සේ වෙඩිය තම්බාගෙන මදේ හදාගෙන ඔක්කොම කරලා හදලා ඉතින් උයාගෙන හරි සන්තෝෂයෙන් කරන වෙලේ ඉඳ හොඳ කදි මාළුවක් අදනම් කෑහැකි. අර පණුවා මිරික මිරික ඌලම් කරන වෙලාවෙත් කියන්නේ අදනම් හොඳ කදි මාළුවක් අයි හොඳ කදි කෙලිති. අර මතු අර ආස්වාද මාතේකින් හපලා ගිලින්න යන්නේ තත්පර ගාන. පැය කාලක් වෙනපත් කාලය ඉවරයි කදි මාළුවත් එක. පැය කාලක් තුල වීපතාව තලුඹ තලුඹ කදි රහ බැලුවා. ඔය පොට්ට ලබා ගැනීමට කදි මාළුවක් වෙන්න කොච්චර කල් දානවා. කී දිනක එකදලා කොච්චර උත්සාහ කළා. ඒ උසහාය ඔක්කොම දුක වලමයි. උයර වල ඔක්කොම කරයි නම් බාරා තියෙනකොට ඒකෙන් කඳුට අරන් දීව මොකක් කරන්නේ? මතක් එනවා විදව දුක. අනේ කොච්චර මහන්තිලාද කදි මාළු හදාගත්තේ අර වාලන් කොල්ල. ඕක අහින හොරා ගෙවල් වල බැලලා ඉන්න බුද්ධිපත් බුද්ධි උසහාය නේනවා කව ඔක්කොම යන්ජන උසහාය නේනවා. අපි කදි මාළු උයා තිබ්බා විතරක් වරන් ගිහින් අපිට රා වලන් දා සම්බුන්නේ නැහැ නේද කියලා කොච්චර මහන්තියක් එනවා. දැන් කල්පනා කරලා බලනවා. පූලා කලව හැටි දිවිකාගෙන ගිහින ගස් දැකලා ඉතින් කජු කලව හැටි කිරිකාගෙන කජු කබව හැටි උයන්න ගිහලා කරු ඔක්කොම දුක දැන් නම් පේනවා මොකද රහවඳින්න බලාගෙන ඔක්කොම කලිය රහම් බුන්නේ නැහැ නේද මොකද අන්න තේරෙනවා ඒ වගේ විවිධ ආස්වාද තියෙනවා ලෝකයේ විවිධ ආස්වාදියා බලාගෙන කොහිට වැඩි ඔය මනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන පහටත් වැඩි මානසික ආස්වාද දින මහ බලවත් තියෙනවා ඇමතිවරයෙක් වෙන්න, මන්ත්‍රීවරයෙක් වෙන්න, අගමැති වෙන්න, ජනාධිපති වෙන්න, කොච්චර නම් මරාගනිද, කොච්චර ගහගනිද, කොච්චර සල්ලි වේදන් කරයිද, බැරිනොත් එහෙම ඉතින් කී කොයිතරම් ශෝක සංවේගයකටපත් වෙයිද, තමන් දිහදෙව යාළුවෙක් අමනාප වෙයිද, ඒ විවිධ කැටිකඩවල ජනාධිපතිකම දෙන්නද, කජිමාලුවක් දෙන්නද, ජනාධිපතිකම දෙන්නද, එහෙනම් මේ මඩවලන් රූපය, ශබ්දය, ගන්ධය, රසයක් ස්පර්ශයක් දෙන්න ඔය කක්වත් මට ඒවා වර ජනාධිපතිකම මාන්නාකාර තත්වය තානාන්තරය තානාන්තර ලෝභය මානසික ආස්වාදය ඔන්න ඔයගේ දේවල් තියෙනවා ඉතින් ඒවා තමයි කියන්නේ කායික සහ මානසික ආස්වාද කියලා කොටසක් තියෙනවා කායික ආස්වාද වලට පංචකාම ආස්වාදී මානසික ආස්වාද විවිධාකාර තත්ව තානාන්තර කුලමල ಜಾති මද මානසික විවිධාකාරය තියෙනවා ಜಾති මදේ කුල මදේ ගෝත්‍ර මදේ ආවාස මදේ ඒ වගේම මේ ඉගෙනීම පිළිබඳව තිබෙන දැනීම මද ඔයගෙ සත්විසි මද කියන්නේ තියෙන මත් වෙනියෝ මනස මත් කරගන්නියෝ පංචකාමීට අමතර මේවා බලාපොරොත්තු වෙන ලෝක සත්‍ය විශාල සතුටක් විඳිනවා මම තමයි පළවෙනියා අහගන්නේ කොච්චර කැමතිද රූපයකුත් නෙමෙයි සද්දයකුත් නෙමෙයි ගන්ධයකුත් නෙමෙයි රසයකුත් නෙමෙයි ස්පර්ශ ආස්වාදයකුත් නෙමෙයි නමුත් මනස ආස්වාද දිනවා මට පළවෙනි දෙන හම්බ වුණා මෙතන නායකයා මමයි අනිකයා මට යටත් වෙලා ඉන්න ඕන හම්බ වුණා සරි ලොකු දෙයක් මේ ගමේ ගම් ප්‍රධානියා මමයි මටයි නායකත්වයේ හම්බ වුනේ මහ ලොකු දෙයක් මමයි ස්විප් වලින් මට පළවෙනි එක ඇදිනේ මම තමයි පළවෙනි ඉස්කෝලේ ගියා ඉගෙන ගත්තා මම තමයි පළවෙනි අය පළවෙනියා කියන එකේ தත්ත්වය මානසිකයි තනිකර ඔය මානසික தත්ත්වේ පළවෙනියා වෙන්න රෝගයක් කොච්චර දඟලනවා දෙවෙනියා වෙන්න කැමති නෑ කොච්චර අඬනවාද දුක් වෙනවද පළවෙනි දෙන ගන්න නැත්නම් පළවෙනි දෙන කොච්චර ආසාද ලැබනවද පංචකාම ආස්වාදයෙන් තොර මානසික ආස්වාද ඉනි මෙහෙමත් ඒවා තියෙනවා එතන තමයි ඔය ලෝක ස්වභාවය අවිද්‍යාවේ ස්වභාවය හැටි කියන්නේ. මේවා හරි වටිනවා කියලා ගත්තේ දන්නේ නැහැ ඒකේ තියෙන කන්තිතිය හරිය මොකද්ද? ඇයි වටිනවා කියන්නේ? නිසි දෙයක්ද අනිසි දෙයක්ද? ලැබුණු දෙයක තමාගේ බලාපොරොත්තු සදාතනික ඉෂ්ට වෙලා තියෙනවද? එහෙනම් తాවකාලිකව විද්‍යාමාන වෙනසල යන දෙයක්ද? එහෙම දෙයක් නම් එහෙම දෙයක් ලබා ගැනීමට කොච්චර දුක් විඳිනවද? දුක් විඳින්න ඕනේද? ලැබුවා දෙයක් ගෙවිලා වෙනසිල යනවා ඒ වගේම ගන්න හරියක් නැත්නම් ඊවේ. එහෙම දෙයක් පස්සේ ගිනම් මොකටද? කින් එක දකින්න ඕනේ. දකින්න ක්‍රමී. මේ මේකට කියනවා මාර්ගය වඩනවා. අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව යලි යලි දැන ගැනීමට විදර්ශනා කරනවා කියන්නේ තෝකයි. ඉතින් සාකච්ඡාතුලින් විදර්ශනා කරන්න පුළුවන්. තමන්ට අහගත්ත දේ යලි යලි සිහි කරන්න පුළුවන්. අහ ගන්න ඕනේ ඉතින්. අහගත්තට පස්සේ යලි යලි ආවර්ජනා කරලා හැකේ දොරස් වැඩිනවා. ඉතින් ඒ වගේ යම්කි කල්යාණ මිත්‍ර සම්පත්තිය නැන අරගෙන සත්පුරුෂ සම්සේවණි තියෙන වෙලාවක ඒ සත්පුරුෂ අයකින් අර කියන අදහස දහම් අදහස විතරක් නෙමෙයි තවත් චිත්ත සාන්තියේ වාස්තියේ පසුතලයක් සකස් වෙනවා ඒ ඉදිරියේ බලහන ඇයිද ඒ සාන්තිය වදිනවා අනේ මේ ලෝක සත්‍යයේ යථාභූතියම ලැබීවා අනන්ත සතර දුක මහා භයානකයි ඒකෙම විදේවා මිදීමට උපනිශ්‍රේ වේවා මෙන්න මේවත් අනන්ත සාන්තියක් එකයි කල්යාණ මිත්‍රයන් එන්න සත්පුරුෂයන්ගින් ආර්ය ධර්මය ඇත්තා වූ ආර්ය මාර්ගය අනුගමනය කරපු ආර්ය ඵලයේ ලැබූ උත්තමංගින් විහිදෙන සාන්තිය ඔන්න ඔය ශක්තියක් එකයි විහිදෙන්නේ. ඒ නිසා මේ ශක්තිය විශාල උපරිස්ත්‍රියක් ලබා දෙනවා. අර කියන බණ වැටහෙනකොටම අනේ ඇත්ත තමයි ලෝකෙ ගන්න දෙයක් නෑ අසාරයි කියලා ඒ මොහොතේ විදිල යන ප්‍රඥා පහළ වෙයි. ප්‍රඥා පහළ වෙන්නේ විශාල උපරිස්ත්‍රියක් ආධාරයක් වෙනවා සත්පුරුෂ සංසේවණි. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය එන ඔය සත්පුරුෂ සංසේවණි තරම් මේ ආරි විනේ ප්‍රයත්නට තවත් දෙයක් නැහැ 100%ක්ම පවතින නම් මුළු සම්පූර්ණයෙන් පවතින්නේ සත්පුරුෂයා නිසායි. කල්යාණ මිත්‍රයා නිසායි කිව්වෙත් ඔන්න ඔයයි. ඉතින් ඔය ටිකයි මම කිව්වේ අංග ටික. ඉතින් ඔය ටික දිග දවස ගන්න මේ අහන ධර්මයේ තුල මේ මිහ දෙයක් වෙන්නන්නේ නැහැ. ධර්මයක්ම වෙන්නන්නේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වටහා ගන්න දහම් තමයි විග්‍රහ කරන්නේ බණ පදයක් ගානේ කෙරෙන්නේ. ඉතින් ඒවත් නිතර අහන්න අහනකොට ඔබ තේරෙන දවසක් එයි. ටික ටික ඇඳිලා දහම් තේරෙන්න පටන් ගත්තාම යාවෝදී. එතකොට ඵලය ලැබෙනවා.